මොකද පොයින්ට් ඔෆ් ඕඩර් ගර්මන්තුමා විමල රත්නායක මහත්මයා
සිහයවන ස්ථාවර නියෝගයනු මම මේ ප්‍රශ්නය අහන්න කරු කතානායකතුමනි මොකද ආගමතුමත් මේ අවස්ථාවේ ගුරුතුමගේ ප්‍රශ්න අවස්ථාවේ තවමත් ඉස්සෙන්නේ සිටින නිසා අද දිනේදී පරිපූර්ණ කැසමේතුවක් ඉදිරිපත් කර තිබෙනවා එහිදී ගරු කතානායකතුමනි ශීර්ෂාංක 638 යටතේ ඉදිරිපත් කර තිබෙනවා 2019 සැප්තැම්බර් 10 දිනේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2019 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා මේ වර්තමාන ආණ්ඩුවට අදාළයි සඳහා ආචාර්ය නෙවිල ප්‍රාන්ත රෝහලේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැපයීමට මිලියන 80ක් රාජ්‍ය මුදල් වෙන් කළා තිබෙනවා. ඒත් අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියේදී මේ වගේ අපපක්ෂයක් මේ නෙවිල ප්‍රාන්ත රෝහලට මේ රාජ්‍ය මුදල් වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්න කරනු ලැබුවා මේක නීත්‍යානුකූල නැහැ කියලා. සම දැනගන්න කැමති පරිපූර්ණ කැසමේන්තුව ගැන පැහැදිලි කිරීමක් කොහොමද මේ නෙවිල් ප්‍රාන්ත රෝහලට මිලියන 80ක් රාජ්‍ය මුදල් වෙන් කරන්නේ කියන එක කුමන පදනමකින්ද කුමන නීත්‍යානුකූල තත්ත්වයකින්ද ඒක කෙරෙන්නේ කියලා.
ඒකේ අවස්ථාවේ පැහැදිලි කරනවා ජෝ අග්‍රමාත්‍යමා දැන් පැහැදිලි කරනවා. මේ අවස්ථාවේ ඒක විවාදයක් කරගන්න අමාරු වෙනවා. විසියයි තුන තුරේ ගන්න අමාරු වෙනවා දැන්. ඒ අවස්ථාවේ පිළිතුරු දෙන්න එක. ඒක කරු අගමැතිතුමා ඔබතුමාට සූදානම් පිළිතුරු දෙන්න පුළුවන් පිළිතුරු
උත්තර දෙයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල දැනට රෝහලක් විදිහට ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන රෝහලක්. එයට පුද්ගලික අංශයේ වගේම මහජනතාවටත් සේවය සපයන රෝහලක්. මේ සම්බන්ධයෙන් අතරමැදි තත්ත්වයක තියෙද්දී අපි ආණ්ඩුව බාරගත්තේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් ඇමතිවරයා වන මා විසින් කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත්තා. මේ දැනට කළ යුත්තේ කුමක්ද කියලා එකපාරටම මේ රෝහල වහන්නත් බෑ. රෝහලේ ඉතාම හොඳ නවීන උපකරණ තියෙන රෝහලක්. ඉතින් මේකේ කටයුතු නීත්‍යානුකූල කරන තුරු අතරමැදි ප්‍රවේ විදිහට ඒ රෝහලේ පඩිනඩි ගෙවා ගැනීමට සහ කටයුතු වලට තමයි මේ මුදල වෙන් කළා
තියෙන්නේ. වාචික පිළිතුරු අපේ ගරු විමල රත්නායක මහත්මයා
නෑ විවාදයක් නෙමෙයි ඔබතුමීලාට බෑ අතරමැදි තත්ත්වයකට දෙවා රාජ්‍ය මුදල් නීති පුද්ගලිකාංශයට දෙන්න. එන එහෙමනම් මේක පවර ගන්න.
විවාදයක් කරනවා නම් අපි විවාදයක් කරමු.
හොඳයි.
ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්නත් ලෑස්ති. දීර්ඝව ඔබතුමාට එහෙම උත්තර අපි වරදක් කළත් නෑ හොරකමක් කරලත් නෑ රෝහල වැසීමේ ප්‍රශ්නයක්.
හොඳයි මේක අපි
මෙතන. හොඳයි ඒක නෑ ඒ තීන්දුව අරගෙන තියෙන්නේ.
මොකද්ද ගරු ලක්ෂ්මන් කියන මැතිතුමා මොකද්ද නීති ප්‍රශ්නේ?
රජයේ මුදල් වෙන් කරන්න පුළුවන් රජයේ ආයතන වලට පබඩයි. මේක පවරගෙන නෑ. හරි. ඕගොල්ලන්ට විරුද්ධුනේ පව ගරු කතානායකතුමනි
පොයින්ට් ඔෆ් ඕඩර්
රජයේ මුදල් වියදම් කරන්න බුණා රජයේ ආයතනයට පමණයි. දෙවිල් ෆඩෑන්ඩු වෛද්‍ය පීඨය තාම පවරගෙන්නේ.
ගරු රයිසෙන් රජ මහත්මයා
ගරු පැහැදිලි කරනවා නායකතුමනි නෙවිල් ප්‍රනා
ගරු ඇමතිතුමිය
සම්බන්ධයෙන් తాවකාලික පිළියමක් විදිහටයි මේ කටයුතු කරලා තියෙන්නේ. නැතුව මේ අපිට කාටවත් මුදල් දෙන්න අවශ්‍යතාවක් නැහැ. කටයුතු කළා නම් ඒ වැරද්ද පහුගිය ආණ්ඩුව බාර ගන්න ඕන.
හොඳයි ගරු ඇමති වෙන රායිසේන රත්න මහත්මයෝ දැරේ අපි ඊළඟට යන්.
ගරු කතානායකතුමනි මම එකඟ වෙනවා සෞඛ්‍ය ඇමතිතුමියත් එක්ක මේක රජයට පවරගෙන ඉවරයි. මේක කැබිනට් තීන්දුව අරගෙන ඔක්කොම කළා. ඒ විතරක් නෙවෙයි මේකේ සේවක සප්ලයිස් ඇන් කාඩ කොමිෂන් එකෙන් මේ අනුමත කරා මෙන්න මෙතරක් සේවකින්ට මේ විදිහට පඩි ගෙවන්න කියලා. ඒ අනුව අපි පඩි ගෙව්වා. ඒතර භාණ්ඩාගාරයේ දිගටම මුදල් ගෙව්වා. එතකොට එහෙම පුද්ගලික රෝහල් වලට භාණ්ඩාගාරයේ මුදල් මේව කරනවා අවුරුදු ගාණක්. මම මේක පවර ගන්නකොට මේක පුද්ගලික රෝහලක්. නමුත් අපි මේකේ වැඩි ප්‍රමාණයක් නොමිලේ කරලා කුඩා ප්‍රමාණයක් දැම්මා පුද්ගලික රෝහලට. ඒකෙන් දැන් මම එනකොට 166,000කට වඩා මිනිස් සාමාන්‍ය ජනතාවට මේකේ සේවය සපලලා තියෙනවා නොමිලේ. ඉතින් නොමිලේ දෙන්න පුළුවන්ද පුද්ගලික රෝහල්වල? අනිතක මේකේ මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම පත් කළ තියෙන්නේ රජින්.
හොඳ අපි ඉදිරියේදී පක්ෂනායක රජතුමා මේ කතා කරලා මේ අවස්ථාව ලබා දෙන්න. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මොකද්ද ගරු මන්තුමා? විවාදයක් මතුමා මේක විවාදයකට ගන්න.
ගරු කතානායකතුමනි, පසුගිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ තිබිච්ච ආණ්ඩුවේ දූෂණ සෙවීම සඳහා කමිෂන් සභාවක් පත් කළා. ඒ කමිෂන් සභාවට ලැබිච්ච එක පැමිණිල්ලක් තමයි මේ මාළඹේ ඔය කියන රෝහල රජයට නිසි පරිදි පවරා නොගෙන රජයේ මුදල් වියදම් කරනවා කියන චෝදනාව. ඒ කොමිසම මේ ගැන විභාග කරලා ඒකේ අවසාන නිගමනය හැටියට කියලා තියෙනවා, මෙතන බලවත් අක්‍රමිකතාවයක් වෙලා තිබෙනවා, මේක නිසි පරිදි රජයට පවරගෙනත් නැහැ, ඒ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කියලා. මේ අපි දාපු කොමිෂන් එකක් නෙවෙයි, මෙතුමන්ලා හිටපු ආණ්ඩුව දාපු කොමිෂන් එකක්. ඒ නිසා ඒ කොමිෂන් සභාවේ වාර්තාවද අපිට පිළිගන්න කියන්නේ ඒ වැරද්ද කරපු ඇමතිවරයාගේ
වාර්තාව. හොඳයි, අපි ගැන පක්ෂනායකී රැස්වීමේ කතාවක් කරලා අපි අපේවා ගමු. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා. ගරු බුද්ධික පතිරණ මැතිතුමා. ඔව් ගරු මන්ත්‍රීය.
මට මේ වරප්‍රසාද සම්බන්ධයෙන් කතා කරන්නයි ඕනේ.
ඇත්තටම
පොඩි කාරණාවක් කතා නැගතුමා. දැන් හැන්සාඩ් එකට දීලා තිනවා රංජන රාවණාගේ මැතිතුමාගේ හඬපට. ඊට පස්සේ ඒක ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඉල්ලුවයින් පස්සේ අපිට දෙන්නේ නැහැ. හේතුව කියලා කියන්නේ පක්ෂනායකයන්ගේ රැස්වීමෙන් තීරණය කරන්න ඕනලු මේ හඬපට අපිට ලබා දෙන්න. පහුගිය කාලේ එක දිගට පුළුවන් තරම මඩ ගහලා මැතිතුමා කිව්වයින් පස්සේ ඒ පැත්තෙත් කට්ටියගේ හඬපට තිනමයි කියලා. මේ විදිහට කරන එක හරි අසාධාරණයි.
ඒවා
සංස්කරණය කරපේවා දාන්න පුළුවන් නම් මේ දීලා තින ඇත්ත කතා කරපු දුරකථන හඬපට. මේවා මන්ත්‍රීවරයක් විදිහට මට ලබා ගැනීමේ අයිතිය තියෙනවා.
ඉතයික් පරි ලබා දෙන කටයුතු කරනවා දැන්.
හොඳයි.
අද දවසේ අමාරු වෙයි. අපි අදාස් පක්ෂනායක සමඟ සාකච්ඡා කළේක මම ලබා දෙනවා. ගරු බුද්ධික පතිරණ මැතිතුමා. ගරු චමින්ද විජේසිරි මැතිතුමා. ගරු රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා මැතිතුමා ඇසීමට. ගරු හේෂා විචානගේ මැතිතුමා. ගරු තොරතුරු ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
මානවගරු කතානායක.
ගරු තොරතුරු පිරිමි අමාත්‍යතුමා. ගරු තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මේ වන විට ලංකාව තුළ පවත්වාගෙන යන ලබන ගුවන්විදුලි නාලිකා සංඛ්‍යාව 57ක්. එම ගුවන්විදුලි නාලිකා පවත්වාගෙන යන ලබන ආයතන මේ 57 පිළිබඳ 58ම නම් කියන්නේ කියොත් විශාල වේලාවක් යනවා. මම සභාගත කරනවා ඔබතුමාට ඒ පිළිබඳ යම්කිසි ආයතනයක් ගැන අහන්න ඕන නම් අහන්න පුළුවන්. එම ගුවන්විදුලි නාලිකාවල හිමිකරුවන් සහ නාලිකා ආරම්භ කර ඇති දිනයන් 1950 ඉඳන්ම මේ සියලුම දිනයන් සඳහන් කරලා තිබෙනවා. 1900 2009 වෙනකන් ඒ පිළිබඳ මම ඒ ටික සභාගත කරනවා. ඊළඟට මේ වන විට ලංකාව තුර බලපත්‍ර ලබා දී විකාශනය පවත්වාගෙන නොයන ගුවන්විදුලි නාලිකා තිබෙනවා. එම නාලිකා 5 සඳහන් කරනවා. ගෝබල් රේඩියෝ බෝඩ් ක්‍රාෆ්ටින් කෝපරේෂන් 2008-11-27, ටිස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ්, යෙලෝවින් මීඩියා, ලංකා ගෲප් ඔෆ් කම්පැනීස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතන 4 බලපත්‍ර ලබා තිබුණට නාලිකා පවත්වාගෙන යන්නේ නැහැ. ගුවන්විදුලි නාලිකා නියාමනය කරනු ලබන ආයතන නිශ්චිත ආයතනයක් නැත. නමුත් ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනතේ 44 වගන්තියෙන් ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වේ. බලපත්‍රයන්හි පවතින කොන්දේසි මත යම් නියෝගයක් සිදුවන අතර යම් යම් නියෝගයන් කලින් කාලට අවශ්‍යතා මත යම් යම් නීති රෙගුලාසි අමාත්‍යාංශයේ මගින් මාධ්‍ය ආයතන වෙත නිකුත් කරනු ලබයි. දැනට ගුවන්විදුලි නාලිකා නියාමනය කිරීම විධිමත්ව සිදු නොවන බව පිළිගන්නවද කියලා අහලා තියෙනවා. අවශ්‍යයෙන්ම පිළිගන්නවා. සමාජ හානිය සිදුවන අයුරින් යම් යම් ගුවන්විදුලි නාලිකා මගින් සිදුකොණු ලබන ප්‍රචාරයන් විකාශනය කිරීම වැළැක්වීම සඳහා ගුවන්විදුලි නියාමනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නේද? ඔව්. මක්නිසාද යත් පසුගිය කාලය තුලදී ඊටාම විශාල ලෙස රාජපක්ෂ වරුන් තහා මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව ඊටාම දරුණු ගණේ අපරාධ ලෙස සැලකිය හැකි අන්දමේ මඩ ප්‍රචාරක ව්‍යාපාර සඳහා රාජ්‍ය සියලුම මාධ්‍ය ආයතන භාවිත වෙලා තිබෙනවා. ඉතින් ඒ ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් පසු මේ මඩ දේශපාලන ව්‍යාපාරය නවත්වන්න අපි විධිවිධාන යොදලා තියෙනවා. කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ වෛර චේතනාවෙන් මාධ්‍ය හරහා මඩ ගැසීම නවතන ලෙසට අපි නියෝගමය වශයෙන් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් පසුගිය කාලයේ ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වය ඉදිරියේදී ඇති නොවන බව අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ නිදාස් දින කතාවෙදී බොහොම පැහැදිලිව ජාතියට ප්‍රකාශ කළා කියලා ඔබතුමාලා දන්නවා. ඒ නිසා මම විසින් මේ විශේෂ විද්‍යුතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. සකස් කරන ලද විකාශන පනත් කෙටුම්පත දැන් සකස් කරලා අවසන් කරලා තියෙනවා. එය නියාමනය කිරීමට අවශ්‍ය කොන්දේසිය ඇතුළත් සදාචාරාත්මක ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා වෙන විකාශන පනත් කෙටුම් පත්‍ර පිළිබඳ මහජන අදහස් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. එවිට ඔබතුමන්ලාගේ අදහසුත් ඒට එකතු කළා. අපි මින් මත්තට වෛරයෙන් මුසපත්ව මඩ ගැහීමේ ව්‍යාපාරවල යෙදෙන්නේ නැති ඉහළ ගුණාත්මක අගයක් සහිත මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා උදව් කරන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා.
ඔව් ගරු ඇමතුමනි, ස්තුතිවන්ත වෙනවා ඉතා දීර්ඝ පිළිතුරක් ලබා දීම සම්බන්ධව. දැන් ඔබතුමාගේ පිළිතුරේදී කිව්වා ගුවන් විදුලි සේවාවන් නැතන් මේ වෙනකොට තියෙන 57ක් නාලිකා 57ක් මේවා නියාමනයේට ආයතනයක් නැහැ කියලා. ඔතුමා ඒකල්ල කිව්වා මේක රාජපක්ෂවරුන්ට මඩ ගැහුවා, ඒ හින්දා මේ නියාමනයක් කරන්න යනවා වගේ අදහසක් මම දැක්කේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා, මේක රාජපක්ෂවරුන්ට නෙමෙයි කාට වුණත්, දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි, මේ රටේ පුරවැසියන්ට හරි තොරතුරු ගලණය වෙන්න පුළුවන් විදියට මේ ගුවන් විදුලි නාලිකා නියාමනය කිරීමක් සිදු නොකරන තාක්කල් මං හිතනවා ඔබතුමා අපි බලාපොරොත්තු වෙන තැනට මේක යන්න බෑ. එමුණත අපි ආණ්ඩුවේ ඉන්නකොට අපිට හානිදායක නොවන ප්‍රවෘත්ති යන්න සහ වාසිදායක ප්‍රවෘත්ති යන්නත් විපක්ෂයේ කණ්ඩායමට ගහන්නත් පාවිච්චි කරන ආකාරයේ නියාමනයක් කරොත් මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන රට බලාපොරොත්තු වෙන තැනට මේක අරන් යන්න බෑ. සමහ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේක වසර ගණනාවක් තිස්සේ එන ප්‍රශ්නයක්. ගුවන් විදුලි නාලිකාවල් අපි දන්නව සමහරවිට බොහෝ දේශපාලනඥයන්ගේ අතේ තියෙනවා නාලිකාව, බොහෝ දේශපාලන පක්ෂවල තියෙනවා. ඉතින් මේක රටේ සාමාන්‍යයෙන් අහන නැත්නම් අසන්නන්ට සාධාරණයක් වන විදියට මේක අයිති සමාගම්වල නැත්නම් අයිතිකරුවන්ගේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් සපුරන්නේ නැතුව නිසි ක්‍රමවේදයක් හදන්න අමාත්‍යංශයේ අවංකවම සද්භාවය. මොකද ඔබතුමා මේ මධ්‍යස්ථව දේශපාලනයේ වැඩිපුර අන්තගාමී තැනට ගියපු නැති පුජ්‍යලෙක් විදියට යම් කිසි යෝජනාවලියක් අපිට මේ උත්තරීතර ආයතන ඉදිරිපත් කිරීමට සැලසුමක් තියද, එහෙම හැකියාවක් තියද කියන කාරණාව
ගරු ඇමතුමා
වශයෙන්ම ගරු සභාප ගරු කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම කියන ප්‍රකාශනයේ විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක, ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ජාතික රූපවාහිනිය ස්වාධීන කිසිම ආයතනයකට බැඳීමක් නැති ස්වාධීන ආයතනයක් ලෙස සංවර්ධනය කරන්නත් යෝජනාවක් එහි ඇතුළත් කරලා තිබෙනවා. දැනට එතුමා කියන දේ මම පිළිගන්නවා, ඒ අනුව අපි දැනටම කරලා තියෙනවා. දැන් කතානායකතුමනි, පසුගිය මුළු කාල පරිච්ඡේදයේ තුලම මේ ගුවන් විදුලියේ සුභාරතිය කියලා තියෙනවා වැඩසටහනක් විවිධ දේ පිළිබඳ සාකච්ඡා කරනවා. විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක්ට එක දවසක් මේ සුභාරතිය වැඩසටහනට යන්න දුන්නේ නැහැ. අපි ඕනෑම මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සියලුම රාජ්‍ය ආයතනවල මාධ්‍ය ආයතන විවෘත කරලා තියෙනවා. මම ආරාධනය කරනවා, මම කියනවා එහෙම පැමිණිල්ලක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔබතුමන්ලට නිදාසේ ඇවිල්ලා රාජ්‍ය මාධ්‍ය වලට සහභාගී වෙන්න පුළුවන්. මම පිළිගන්නවා දේශපාලන වශයෙන් යම් යම් අහිතකර තත්ත්වයන් මාධ්‍ය හරහා සිද්ධ වෙනවා නම් මේ විද්වත් කමිටුව පිළිබඳ විද්වත් කමිටුව පත් කරලා තියෙන්නේ දේශපාලන කමිටුවක් නෙමෙයි. ඒ නිසා ඔවුන් මේ ඉහළ මට්ටමේ හොඳ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත සකස් කරලා තියෙනවා. ඒ කෙටුම්පත මම ඉදිරිපත් කරන්නම් විපක්ෂයට. ඒ අදහස් දක්වලා අපි දෙගොල්ලම එකතු වෙලා හොඳ මාධ්‍ය සංස්කෘතියක් හදමු. එවිට අනාගතයේදී මේ රටේ මේ දේශපාලන මේ මඩගෝරුව වෙනස් සාධනීය තැනකට පත් කරන්න උදව් වෙයි කියලා මං හිතනවා.
හොඳයි හොඳයි. ගෞරවන්තතුමා
ගරු කතානායකතුමනි
දෙවැනි ප්‍රශ්නේ
දෙවැනි අතුරු ප්‍රශ්න විදියට අහනවා. අපේ ගරු ඇමතුමා කිව්වා එතුමා විද්වත් කමිටුවක් හරහා තමයි මේ පත් කිරීම සහ තීන්දුව තීන ගැනීම කරන්න කියලා. ඒක හොඳ දෙයක්. මම හිතන්නේ මේ රටේ අනිත් ඇමතුන්ටත් හොඳ ආදර්ශයක්. හැබැයි අපි දැක්කා පහුගිය දිනවල එතුමා පත් කරපු සභාපතිතුමා දින තුනකින් යනවා. ඒ වගේම අපේ කලාකාරණියක් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා තියෙනවා. මම එතුමගේ නම කිව්වෙත් කමන්නේ. අපේ සංජීවනී වීරසිංහ කියන කලාකාරණිය. ඒතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා පිළිගන්නව නම් ඒ එතුමියගේ පත් කිරීමත් සාධාරණයි. ඒක ඒ විද්වත් කමිටු අරහා අපු තීන්දුවක් කියලා එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ ප්‍රතිපත්ති වලට අනුකූලව දේශපාලනඥයෝ කලාකරුවන සහ ඒ කණ්ඩායම් වලට දෙන ඉඩ ටිකක් අඩුයි කියන කාරණාව සමාජගත වෙලා තියෙනවා. නමුත් වෙන්නේ වෙන දෙයක්. මම ඔබතුමාගේ අහනවා සභාපතිතුමාගේ නික්කෑමයි මේකයි අතර මොකද්ද යම් ගැටලුවක්ද? මොකද ආරම්භ වෙච්ච ගමන්ම ඔබතුමාගේ පත් කිරීමක් ආපහු වෙනස් වුණේ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරගන්න.
ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි, එයත් මේ දේශපාලන සංස්කෘතිය අලුත් ක්‍රමයක්. අදාළ අමාත්‍යවරයා නෙමෙයි ඒ පත් කිරීම කරන්නේ. ඒ සඳහා වෙනම කමිටුවක් දාලා ඒ කමිටුව විසින් ඉදිරිපත් කරන නිර්දේශයේ අමාත්‍යවරයාට එවුවාම අමාත්‍යවරයා විසින් පත් කිරීම කරනවා. එයිදී යම්කිසි ප්‍රශ්නයක් මතු වුණොත් මේ හැම සභාපතිවරයෙක්ම හා ආයතන ප්‍රධානිය පත් කරන්නේ යම් නිශ්චිත ජාතික අරමුණක් ඉෂ්ට කිරීම සඳහා. ඒට අපෝසත් වෙනවා කියලා හිතෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ ඉවත් කරන වෙනත් කෙනෙක් පත් කරනවා. ඒ වගේම මේ සෑම සභාපතිවරයෙක්ටම ජනාධිපතිතුමා නියම කළා තියෙනවා නිශ්චිත ඉලක්කය කරා ගමන් කරන්න බැරි නම් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නිශ්චිත කාලයක් දීලා තියෙනවා, අවුරුදු දෙකක් වගේ. ඒ දෙකේ කාලය තුලදී ජාතියට ඒ සේවය ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ සභාපතිවරු ඉවත් කරනවා. ඒ නිසා මේ තියෙන්නේ මේ කෙටි කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තුල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒ තරම් විශේෂ සැලකිල්ලට ගන්න එපා. ඒක ක්‍රමවත් පිළිලට වැටෙන තෙක්.
හොඳයි, බොහොම ස්තුතියි ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතුමා,
මහවැලි
කුසිකම්ම වාරිමාර්ග ගාමීය සංවර්ධන මැතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, මේකට මේ පිළිතුරක් එවලා තියෙනවා. දැන් ඊළඟට තව සංශෝධනයක් එවලා තියෙනවා. ඒ නිසා මම ඊළඟ වාරයේදී මේකට පැහැදිලි.
හොඳයි, කල් දන්න. හොඳයි, ඊළඟ සතියේ ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතුමා,
මහානව ගරු කතානායකතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ආර්ථික පිළිමද මැතුමාගේ ඇසීමට
සතියක් කල් ලැබෙනවා.
ගරු බුද්ධික පතිරණ මැතුමා, ගරු චමින්ද විජේසිරි මැතුමා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමැතිතුමාගේ ඇසීමට
මම අහනවා. කතා
කතානායකතුමනි, ගරු විජේසිරි මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය 2017/1 දින සිට 17/5/31 දක්වා මාස 5ක කාල සීමාවක් තුලදී සුරේව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පවත්වා ඇති ක්‍රිකට් තරඟ කවරේද? ක්‍රිකට් තරඟ 13ක් පවත්වලා තියෙනවා ගරු කතානායකතුමනි. නමුත් ඒ 13 වෙනි ලේඛනයේ කියන්න ඕනද මන්ත්‍රීතුමා? 13ක් පවත්වලා තියෙනවා ජාත්‍යන්තර තරඟ නෙමෙයි. දෙවෙනි ප්‍රශ්නේ එම මාස 5ක කාල සීමාව
ප්‍රශ්නේ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
එම තරඟ වලින් උපය ඇති මුදල කොපමණද? එකී මාස 5ක කාල සීමාව තුලදී ඒ පාසල් තරඟවලින් රුපියල් 95,200ක මුදලක් මාස 5 තුලදී උපගෙන තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ක්‍රිකට් ක්‍රීඩකයාට නවාතන් දීමේ අරමුණු කොටගෙනම සුරේව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසනේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම සම්බන්ධ මෙම අමාත්‍යාංශයට පැවරිය යුතු විෂයපතේ අනුව ක්‍රියා කළ නොහැකි බව දන්වන අතර, නමුත් ඒ වෙනුවෙන් දැනට හම්බන්තොට ශැංග්‍රිල්ලා තරුපන්තේ හෝටලයක් ඉදිකර ඇති අතර සූර්ය ක්‍රීඩාංගණය ආසන්නයේද එවැනි හෝටලයක් ඉදිකිරීම සඳහා ඒවකට රජය යෝජනා කොට තිබුණි. ආ පැන නොනගි
විශේෂයෙන්ම අහන්න ඕනි කාරණේ තමයි අපිට පෙනෙනවා මේ ක්‍රීඩා පිටිය විශේෂයෙන්ම පෞගිය කාලය තුලත් වර්තමාන තුලත් බැලුවම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවන් පවත්වීම ඉතාම අල්ප විදිහට තමයි තියන්නට හේතුවක් වෙලා තියෙන්නේ. අපි දකිනවා පෞගිය කාලයේ දීර්ඝ වශයෙන් කතා කරා ඉතා අලාභ විදිහට සහ ඒකේ යම් අක්‍රමතාවයන් තියෙනවා කියලා. ඒ පිළිබඳව නෙමෙයි ගන්න මෙතුනේ මම අහන්නේ දැන් අපි මේ වටිනා කියන සම්පතක් හැටියට හදලා තියෙන මේ ක්‍රීඩා පිටියේ ආදායම් උත්පාදනය කිරීමට එහා ගිය විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තිබීම සඳහා අවශ්‍ය පාසුකම් පිළිබඳව ප්‍රශ්නයක් නිසාද මේ ක්‍රීඩා තබන්නේ නැත්තේ? එහෙම නැත්නම් විශේෂයෙන්ම අපි දන්නවා මේ මේ ක්‍රීඩා පිටි තියෙද්දි මෙවැනි ක්‍රීඩා පිටියක් අනවශ්‍යයිද කියන කාරණේද තේරෙන්නේ අමාත්‍යංශය හැටියට විශේෂයෙන්ම අපිට පහදලා දෙන්න මේ ක්‍රීඩා පිටියේ ඵලදායීව ජාත්‍යන්තර ක්‍රීඩා තරග පවත්වීම සඳහා අනුගමනය කළ යුතු යම් යම් ක්‍රියාමාර්ගයන් හඳුනාගෙන තියෙනවාද? ඒ අනුව ඉදිරියේදී අපිට දැකගලා ගන්න පුළුවන්ද විශේෂයෙන් මේකේ ඉදිකිරීම තුළ බලාපොරොත්තු වෙච්ච ඵලදායීත්වය නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් තියෙනවද කියලා මෙතුමනි?
තනායතුමනි මම ස්තුතිවන්තව ඔබතුමායි ප්‍රශ්නය යොමු කිරීම පිළිබඳව ඒ ඉතාම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් මේ නිර්මාණය කරන ලැබු ක්‍රීඩාංගණයක්. ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය පිළිබඳව සූර්යා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඒ ජාත්‍යන්තර තරඟ මේක 2010 වර්ෂයේ ජාතිය සද්දක කරේ ජාත්‍යන්තර තරඟ රාශියක් පවත්වලා තියෙනවා. පකිස්තාන් කණ්ඩායම, කැනඩා කණ්ඩායම මේ ක්‍රීඩා කරලා තියෙනවා. එනිසා ප්‍රමිතිය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව තිබුණේ ගරු කතානායකතුමනි 2015 පස්සේ ඒ රජය විසින් මේ ජාත්‍යන්තර තරඟ මෙහි නොපැවැත්වීමට ගනු ලැබු තීන්දුව. ඒ තීන්දුවට පාදක වෙච්ච සාධාරණ කිසිම හේතුවක් නැහැ. කිසිම ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මේ තව සති දෙකකින් ලංකාවේ සංචාරය කරන ගරු මන්ත්‍රීතුමා. ඒ එක තරඟ 24 වෙනිදා මම ඔබට ආරාධනා කරනවා නරඹන්න එන්න කියලා. ගරු කතානායකතුමනි මේ සූර්යව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ 24 වෙනිදා. එසා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අර උදාහරණයක් විතර මත්තලට වී ගබඩා කරා වගේ මේ ක්‍රීඩාංගණය පාවිච්චි කරේ අතරම අපේ හිටපු ජනාධිපතිතුමාට මේ අනවශ්‍ය දෙයක් කරා කියලා කියන යම් දේශපාලන මඩ ප්‍රහාරයක් කළ කිරීම සඳහා පාවිච්චි කරා මිසක් වෙන දෙයකට පාවිච්චි කරන්නේ නැහැ ගරු කතානායකතුමනි. අතර මම මේ අවස්ථාව මට දෙන්න ගරු මන්ත්‍රීතුමා දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වෙලාවේ ඉන්නෝ පාර්ලිමේන්තුවේ. එතුමා අදහස් කරේ මොකද්ද ගරු කතානායකතුමනි? එතුමා කොළඹ ඔබතුමා මගෙත් එකඟ වෙන්නට ඕන කොළඹ දැන් මහලුයි. කොළඹ වයෝවෘද්ධයි. කොළඹ නාකී. මල නලයක් එලා ගන්න බෑ ගරු කතානායකතුමනි. ඒ නිසා ඒ තවත් එක වාණිජ අග නගරයක් ගොඩනැගීමේ කටයුත්ත එතුමා කරේ. එහෙම නැතුව හම්බන්තොට එතුමාගේ ගම නිසා චන්ද කොට්ටාසය නිසා ඒ සංවර්ධන කටයුතු කරා නෙමෙයි. ඒ නිසා වරාය ගුවන්තොටුපළ ක්‍රීඩාංගණ තරුපයි හෝටල් කොළඹට සමාන්තරව වාණිජව කටයුතු කරන්න පුළුවන් නව නගරයක් නිර්මාණය කරා. ඒ අධිවේගී මාර්ග පද්ධතිය මේ අපි අවුරුදු 100ක් හීනයක් දැක්කා කතරගමට කෝච්චියෙන් යන්න. හීනයක් ජාතියක් විතර දකපු හීනයක්. මේ සියල්ල ඒකාබද්ධ කළව බලනවා මිසක්කා මේ එක අංශුවක් දිහා නෙවෙයි බලන්නට ඕනේ. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් ඔබතුමාට ස්තුතිවන්ත මේ ප්‍රශ්නේ ඇහුවට මේ ක්‍රීඩාංගණය ලංකාවේ පවතින ඒක කෙත්තාරාම වෙන්න පුළුවන්, ගාල්ල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහනුවර අස්ගිරිය වෙන්න පුළුවන්, ඒ දබුල්ල වෙන්න පුළුවන්. කිසිදු ආකාරයකින් නොදෙවෙනි ක්‍රීඩාංගණයක් මේ ක්‍රීඩාංගණය. ඊට උචිත විදියට අපි මේක ඉදිරි සැලසුම් ටික සකස් කරගෙන යනවා. ආරම්භය 24 වෙනිදා පෙබරවාරි මාසේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමත් එක්ක මේ තරගය පැවැත්වෙනවා.
හොඳයි. මම තුදී තව ප්‍රශ්න අහනවද? දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ඇත්තටම විශ්වවිද්‍යාලන්ත නැතුමාගේ සීනේ සහ ගරුගමතුමාගේ සීනේ ඉස්ස සිද්ධ වෙන රටේ අනාගතය වෙනුයි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ ඒෂවිතාන මන්ත්‍රීතුමා.
ඒෂවිතානගේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, අපේ ඇමතුමා දීර්ඝ සහ සාර්ථක පිළිතුරක් ලබා දුන්නා. මම ඒ ආසන්නයේම නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ගෙන බොහෝ ආසන්නේ පහුගිය කාල සීමාවේදී මේක අවුරුදු 7 අටකට ඉස්සෙල්ලා මෙතන ඔබතුමා දැනුවත් දන්නේ නැහැ තාමත් වෙනවත් දන්නේ නැහැ මේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟ පැවැත්වෙන්නේ නැති දිනවලදී රුපියල් 5000ක් වැනි මුදල් ප්‍රමාණයක් අය කරලා විවාහ උත්සව පවත්වන්න අවස්ථාව ලබා දුන්නා. මෙතන ඒක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගරු ඇමතුණි උචිත නැහැ. ඒක තාමත් සිද්ධ වෙනවද දන්නේ නැහැ. එහෙම ක්‍රිකට් ආයතනයට ආදායම් උපයන තත්ත්වෙට එනවා නම් මං හිතන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන අපි බලාපොරොත්තු වෙන මතර මේකට මුල් වෙච්ච අපේ නම රාජපක්ෂ මහත්මයා බලාපොරොත්තු වෙච්ච ඒ සම්බන්ධන ව්‍යාපෘතියක් බවට සූර්යයා පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාගේ අදහස එහෙම තාමත් වෙනවද කියලා දැනගන්න කැමතියි.
අර කතානායතුමනි ක්‍රීඩාංගණයේ කිසිලෙසක විවාහ උත්සව පවත්වන්න තියෙන කරේ නැහැ. ඔබතුමා ආසන්න කොට්ටාසේ මන්ත්‍රීතුමා දරුක තනතුර මෙතන 13ක නිත්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා. 13 දෙනෙක් නිත්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේක ඇත්ත වශයෙන්ම මේක නඩත්තු මෙවැනි ක්‍රීඩාංගණයක් 2010 අවසානයේ රාත්‍රී ක්‍රීඩා තරග පවත්වන්නට යන පුළුවන් විදිහට ෆ්ලඩ් ලයිට්ස් පාව මේක සවි කළා තියෙද්දී. දැන් නඩත්තුව විශාල පිරිවැයක්. නඩත්තුව පිරිවැයක් තියෙනවා. සාමාන්‍යයෙන් ජල රුපියල් 40,000කට වැඩි ජල බිලක් හැම මාසිකව මෙතන එනවා කරු කතානායකතුමනි. එසා මේ ක්‍රීඩාංගණය නෙමෙයි. එහි තියෙන යම් වෙනත් ශාලාවක් ඔය විවාහ කටයුතු දීමක් තමයි මේ මෙතුමා කරලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කරු කතානායකතුමනි වෙන වෙන කටයුතු වෙනුමෙන් ශාලාවන් අපි උපයෝග කරගෙන දිගින් දිගටම කරනවා. නමුත් මම ඔබතුමාට නැවත වගකීමෙන් කියන්නේ කරු මන්ත්‍රීතුමනි මේක ඉතිහාසයේ නොසලකා හැරීම පිළිබඳ ප්‍රශ්නයක් විනා මේ ක්‍රීඩාංගණයේ නියාමනය පිළිබඳව හෝ තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි නොසලකා හැරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නොසලකා හැරීම පිළිබඳ ප්‍රශ්නය අපි නිරව කරලා තියෙනවා. විවාහ උත්සව නෙමෙයි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ගේන්න පුළුවන් වෙන විදියට මෙය තවත් එක ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක් බවට පත් වෙනවා. ඒක සාතිකයි.
මොමිසුරි ගරුව මැතිතුමා දෙවෙනි වටේ ගරු බුද්ධික පත්‍රය මැතිතුමා ප්‍රශ්න අහනවද? සෝරි. අට ගරු ඒෂා විතානගේ මැතිතුමා
ආනකරු කතානක.
අටවෙනි ප්‍රශ්නේ. සෝරි.
උදේ මන්ද. මේ වන විට පවත්වාගෙන යනු ලබන රූපවාහිනී නාලිකා සංඛ්‍යාව අසලා තියෙනවා. රූපවාහිනී නාලිකා තිබෙනවා 24ක්. මේ රූපවාහිනී නාලිකා පවත්වාගෙන ලබන ආයතන නාලිකාවල හිමිකරුවන් වෙන්වෙන් වශයෙන් සඳහන් කරලා තියෙනවා විශාල ලේඛනයක්. 24ක ශ්‍රී ලංකා රූපවාහිනී කෝපරේෂන් ආයතන ප්‍රධානියාගේ නම වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සභාපති. ඒ නාලිකාවල් තියෙනවා රූපවාහිනී අයි. ඊළඟට ඉන්ඩිපෙන්ඩන්ස් ටෙලිවිෂන් නෙට්වර්ක් ප්‍රයිවේට් ලිමිටඩ් ප්‍රයිවේට් නෙමේ සුරත් රෝහණ සභාපතිතුමා ITN වසන්තම් ටීවී තියෙනවා. පුද්ගලික රූපවාහිනී නාලිකා ආයතන ඉතුරු 22ක් තිබෙන්නේ. දැනට ක්‍රියාත්මක නොවන විකාශනයේ පවත්වාගෙන නොවන නාලිකා තිබෙනවා. ඒ නාලිකා ආස්ක් මීඩියා, ඩයලොග් ටෙලිවිෂන් ප්‍රයිවේට් ලිමිටඩ්, ෆියුචර් සෙට්කොම් හෝල්ඩින්, ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක්, ලක්විව් බෝඩ් ක්‍රාස්ටින් කෝපරේෂන්, රිස්වි ඒෂියා ප්‍රයිවේට් ලිමිටඩ්, ගෝබල් ටෙලිවිෂන්, ස්කයි ටීවී, රේඩියෝ ඇන් නෙට්වර්ක් ප්‍රයිවේට් ලිමිටඩ්, ට්‍රයිමස් මීඩියා නෙට්වර්ක්, විජය නෙට්වර්ක්, යෙලෝවින් මීඩියා ප්‍රයිවේට් ලිමිටඩ් කියලා ආයතන බලපත්‍ර ලබාගෙන තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපවාහිනී නියාමනය සිදු කරන්නේත් අර මං කලින් සඳහන් කළ ආකාරයටම. බලපත්‍ර නිකුත් කරන්නේ 82 අංක 6 දන්න ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 28 වෙනි වගන්තියෙන් ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙත පැවරී බලතල ප්‍රකාරව බලපත්‍ර පවතින කොන්දේසි මත යම් යම් නියාමන සිදුවන අතර කලින් කලට අවශ්‍යතා මතත් නියාමන සිදුවෙනවා. මේ නියාමනයේ නිසි අයුරින් සිදු නොවන බව පිළිගන්නවාද කියලා අහනවා. පිළිගන්නවා. ද්වේෂ සහගතව උපාසාත්මකව යම් යම් නාලිකා මගින් සිදු කරන බරපතල සමාජ හානි වැළැක්වීම සඳහා රූපවාහිනී නාලිකා නියාමනය කිරීමට කඩිනමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කරනවාද කියලා අහනවා. අවශ්‍යම වූ
උත්තරේ දෙන්න ප්‍රශ්න කියන්න අවශ්‍ය
නැහැ. රූපවාහිනී ගුවන් විදුලි බරපතල නිකුත් කිරීම විධිමත් කිරීම සඳහා ඒ ක්ෂේත්‍රය හා සම්බන්ධිත විශේෂඥ කමිටුවක් දැනට පත්කොට තියෙනවා. විකාශන පනත් කෙටුම්පත්ත මහජන මතය විමසීම සඳහා ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා. මේ ඇස්සේ මං ගරු ඇමතිතුමායි ගහන්න කැමති මේ චැනල් එකක් තියෙනවා පාර්ලිමේන්තුවට එකක් දැන්න හුඟක් කල් ඉල්ලන තියෙනවා පාර්ලිමේන්තුවට එකක් අවස්ථාවක් නැතුව තියෙනවා පාවිච්චින කරන එකක්.
දැන් ගරු කතා නැති තුනේ පාර්ලිමේන්තුවේ ඔක්කොම ටික විකාශනය කිරීමේ අවස්ථාව ලැබලා දීලා තියෙනවා.
ඔව්. වෙන නාලිකා නෑ අනික සමහර පාර්ලිමේන්තුවේ වෙනම චැනල්ස් තියෙනවා.
ඔව්.
දැන් ඉන්දියාවේ වාගේ ප්‍රධාන පාර්ලිමේන්තුවේ වට මතනේ අපිටත් මේ පාර්ලිමේන්තුවට හදා ගන්න පුළුවන් ඒක අපේ ආධාරණ හදාන්න පුළුවන්. හිතලා බලන්න මං දැන් කවතර
හිතලා බලන්න පුළුවන්.
හොඳයි. ගරු ඇමතිතුමා. ගරු මන්ත්‍රීතුමා.
ඔව්. ගරු කතා නැති තුමනි අපේ ඇමතිතුමා නන් කීපයක් කිව්වා කීපයක් කිව්වේ නැහැ. පොඩි පොඩි අසාධාරණයක් තියෙනවා මේ ඔබතුමාගේ අවධානයට. දැන් අපි ප්‍රශ්නේ අහුවට පස්සේ ඔය නන් ටික තුලින් තමයි අපේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්නේ. එක්කෝ අපිට මේ පිළිතුර වෙලාසෙනින් කොහෙන් හරි දැනගන්න ඕන නැත්නම් පිළිතුර සම්පූර්ණ කිව්වේ නැති වුණා නම් අර අතුරු ප්‍රශ්නේ අහන එකේ සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න කියලා ඉල්ලීමක් කරනවා. පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාගේ අහනවා මේ සංඛ්‍යාත නිකුත් කිරීමේ බලය ඔබතුමා කිව්වාගේ ඇමතිතුමාට තියෙන. එතකොට සමහර නාලිකාවලි අද මේ රටේ තියෙන ලොකු දැවැන්ත අර්බුදයක් විශේෂයෙන්ම දේශපාලනඥයන් මේ රටේ අපි ඉතිහාසය කියවනකොට ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායකලා, ජෝන් කොතරාවල්ලා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකලා වගේ අමතක කරන්න බැරි මහා දැවැන්ත දේශපාලන චරිත නිර්මාණය වෙලා තියෙනවා. ඒ දේශපාලන චරිත නිර්මාණය වුණේ මාධ්‍ය තුලින් නෙමෙයි. හැබැයි අද වෙනකොට දේශපාලන චරිත මාධ්‍ය තුලින් නිර්මාණය කරන මාධ්‍ය හිමිකරුවන් නැතුව දේශපාලනඥයට දේශපාලනය කරන්න නැත්නම් ජීවත් වෙන්න බැරි තැනට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුල ගරු ඇමතිතුමනි මේ මාධ්‍ය නියාමනයක් නැති තැන අපිට මේ රටේ මැතිවරණ සාධාරණව තියන්න පුළුවන්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? හැකියාව තියෙන, හයිය තියෙන, ශක්තිය තියෙන කෙනා මාධ්‍ය භාවිතා කරලි වෙලා දේශපාලනය කරනවා. සැබෑවටම දේශපාලනඥයෝ නිර්මාණය වෙන්නේ රටේ අවස්ථාවට අර මම පෙරකී නායකයන් වගේ නායකෝ බිහි වෙයිද? සම මේ වෙනුවෙන් කඩිනමින් අපි ආණ්ඩුව විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා පියවරක් ගත යුතුයි නේද? එහෙම නැත්නම් හයිය තියෙන කෙනා, බලය තියෙන කෙනා මේ පෞද්ගලික නාලිකා විශේෂයෙන්ම එකතු කර ගැනීමත්, ඒ වගේම අබුතුමාට කියන රාජ්‍ය නාලිකාවල 2015 ජනවාරි 8 පස්සේ අපි දැක්කා මධ්‍යස්ථභාවය. හැබැයි අද මම ඔබතුමාට කියනවා වගකීමෙන් ඒක ටිකක් නැති වෙලා තියෙනවා. සම්පූර්ණ මේ ටිකක් නැති වෙලා තියෙනවා. අපි දැක්කා රූපවාහන, ජාතික රූපවාහන අර ඇත්ත නැත්ද කියන වැඩසටහන අපි හැමදාම වගේ සම්බන්ධ වෙන එකක්. පහුගිය ආණ්ඩුව පෙරලා පළවෙනි වැඩසටහනේ එක ඔබතුමාලගේම 4 දෙනෙක් වාඩි වෙලා තමයි මේක පටන් ගත්තේ. මම මේ ඔබතුමාට මතක් කර දුන්නා ඇමතිවරයා විතර ඔබතුමා දන්නේ නැති වෙතේ. ඒසම මේ වෙනුවෙන් ගරු ඇමතිතුමනි ඔබතුමාට රටේ අනාගතය වෙනුවෙන්, දේශපාලනඥයන්ගේ අනාගතය, රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි වැඩසටහනක් යෝජනාවක් මේ උත්තරීතර ආසනයේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් අදහසක් තිබේද?
ගෞරව ඇමතිතුමා.
ගරු කතානායකතුමනි මේ මාධ්‍ය පක්ෂපාති වීම හා මඩ ප්‍රහාර පිළිබඳ ඉතා විශාල අත්දැකීමක් බින්දී අපි පසුගිය අවුරුදු 4 තුන රාජ්‍ය මාධ්‍ය සියල්ලම එක විනාඩියක්වත් නැර පසුගිය රජයට එලව එලව පාර දුන්න විතරක් නෙමෙයි අවසාන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිනී මරලා ඒ මිනී කිඹුලන්ට කන්න ගෙනහිල්ලා දාලා කිඹුලන්ට දානවා දැක්කා කියලා වෙලා මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීමක් ඉතිහාසයේ කවද්ද එහෙම වුනේ? මේ මිනිසෙක් මිනී මරුවෙක් බවට පත් කළ විතරක් නෙමෙයි මරපු මිනී ගෙනිහිල්ලා කිඹුලන්ට කන්න දාපු මිනිස්සුත් ඇවිල්ලා කිව්ව රටක් මේක. ඉතින් එවැනි දෙයක් නම් මම හිතන්නේ මගේ නම් මේ අමාත්‍ය කාලය තුල පවණ නෙමෙයි සසර වසනා තාක්කල් කුරා කූඹිය කොටවත් මෙවැනි අපහාස කිරීම සඳහා කිසිම මාධ්‍ය රාජ්‍ය හෝ පෞද්ගලික යොදා නොගත යුතුයි කියන
හොඳයි බොහොම තුචී ගරු මන්ත්‍රී මහරි නේද?
ඒක නිසා
දෙවෙනි ප්‍රශ්නය
නියමනය කරනවා. ඉදිරියට හොඳ සංස්කෘතියක් හදමු. මේ අර ජරා ජීර්ණ සංස්කෘතියට ඔබතුමියලවත් මතු දවසකවත් යන්න එපා කවදක්වත්. මොකද ඒක මේ රටට අහිත කරයි. අපි මේක හරියට හදලා දෙන්න.
හොඳයි බොහොම තුචී ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ නේ?
නෑ ඇමතුමාගෙන් මම බලාපොරොත්තුනේ ඕක නෙමෙයි උත්තරේට. දැන් ඔය එතුමාට වෙච්ච හානියක් අසාධාරණයක් කියනකො රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක් තියෙනවා එතුමාගේ ලේඛනයට අනුව. මේ රාජ්‍ය මාධ්‍ය ආයතනයේ ගරු කතානායකතුමනි පාඩු ලබන්නත් ප්‍රධාන හේතු වෙලා තියෙන මේ දේශපාලනඥයන්ගේ අවස්ථාව වෙනුවෙන් ක්‍රියාත්මක දෙබුතුමා ඉල්ලීම කරා පාර්ලිමේන්තු විකාශනය කරන්න කියලා. මම දැන් රාජ්‍ය මාධ්‍ය තුළ පාර්ලිමේන්තු විකාශනය කරන්න පහුගිය කාලේ තිබුණ අවස්ථාව දැන් ඒකත් නැහැ. ඉතින් ඒක හින්දා ගරු ඇමතුමනි මේක අපි පොඩ්ඩක් සදාචාරාත්මක විදියට හිතුවොත් මොකද දැන් සමහර දියුණු රටවල අපි දැන් දකිනවා පෞද්ගලික මාධ්‍යවල දැන් ඇක්සිඩන්ට් එකක් රියානුතුරක් වුණාම මරණේ අරගෙන යනවා මැරිච්ච මිනිහා කෑලි කැඩිච්ච ඔක්කොම පෙන්වනවා. මම ඒකේ මොකද්ද තියෙන මේ සමාජයේ දෙන පණිවිඩය කියන එක මම දන්නේ නැහැ. මට අදහසක් නැහැ. ඉතින් මම හිතනවා මේවා හරි නියාමනය කළා හරි තැනකට නියාමනය කිරීමේ හයියක් තියෙනවා නම් අපේ ගරු ඇමතුමාට ඒ ගැන උවමනාවක් තියෙනවා නම් මං හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් අපේ ඇමතුමාගේ බලාපොරොත්තු වෙන ඒ වගේ දෙයක්.
ඔව් අවධානය යොමු කරන්න.
දැන් එතුමන්ලගේ මුළු කාලය තුළම සිද්ධ වෙච්ච නැති විදිහට අපි මේ මාධ්‍ය සදාචාරය ඇති කරන්න අපි ආරාධනය කරනවා අර විද්වත් කමිටුවට මෙතුමා හා විපක්ෂය අයට සහභාගී වෙලා අලුත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් අපි ආරාධනය කරනවා. සියලුම රාජ්‍ය මාධ්‍යවල විපක්ෂයට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. තමුන්නාන්සේලාගේ අතරේ තියෙන මේ ආරවුල නිසා ඒකට එන්නේ නැහැ. මට ඇවිල්ලා කියනවා මේ එන්න විදියක් නැහැ. මේ විපක්ෂ නායක රකින්නවත් දන්නේ නැහැ. පක්ෂ නායකයා රකින්නවත් දන්නේ නැහැ. කාගේ පැත්තට කතා කරලා කාගේ බෙල්ල කැපෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන. මේක විසඳගන්න එන්න මාධ්‍ය ඉස්සරහට.
හොඳයි. මම චුටි. වාටි දෙවෙනි වටේ ගාරු බුද්ධික පත්‍රය මැතිතුමා ප්‍රශ්න අහනවද?
අහනවා. සතියක් කල්ලාවක්
හයවෙනි ප්‍රශ්නේ නැවතත් බුද්ධිය පතිර මැත්තුමා ප්‍රශ්න අහනවද?
විදුර සූදානම්
සභාගත කරන්න. හරි මොමිත් සුජී ඊළඟට 27 දෙක යටදී ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි දැනට චීනයේ ප්‍රාන්ත 31ක් පුරාමත් වෙනත් රටවල් 22ක පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වෛරසය නවල් කොරෝනා තත්ත්වය ගෝලීය හදිසි තත්ත්වයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. 20/20/22 දිනවන විට ලොව පුරා මෙම වෛරසය ආසාදිතයින් 14,300කට අධික පිරිසකුත් මරණ 305කුත් වාර්තා වෙලා තිබෙනවා. මම මේ ඉදිරිපත් කරපු කරුණුවලට අමතරව අද දවසේ තත්ත්වය බැලුවොත් ආසාදිතයින් ප්‍රමාණය 24,000කුත් මියගිය ප්‍රමාණය 490ක් වෙනවා. චීනයට අමතරව වෙනත් රටවල් 25කින්ද රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. චීනෙන් පිටත ප්‍රථම මරණය පසුගිය සෙනසුරාදා ෆිලිපීනෙන් වාර්තා වුණා. මේ වන විට හොංකොං වලත් වාර්තා වෙලා තිබෙනවා. එසේම මේ වන විට රටවල් බොහොමයක් චීන ජාතිකින්ට වීසා ලබා දීම තහනම් කොට ඇති අතර ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා කිහිපයක් ඇතුළු ගුවන් සේවා රැසක් පූර්ණ හෝ අර්ධ වශයෙන් චීනය දක්වා වන තම ගුවන් ගමන් නවත්වලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එක් රෝගියෙකු පමණක්. එවැගේම ඒ රෝගී පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් නොවෙයි, දන්න පරිදි චීන ජාතිකයෙක්. නමුත් එම වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝගීන් රෝහල්වලට මේ වන විටත් ඇතුළත් කරමින් පවතී. මෙම වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යාම පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන නමුත් මෙම වෛරසයේ භයානක බව හා ඉතා පහසුවෙන් පැතිර යාමේ ස්වභාවය සැලකීමේදී එය පැතිර යාමේ අවදානම අවම කර ගැනීම සඳහා ගත යුතු බව අපේ විශ්වාසය. මෙම පසුබිම යටතේ පහත සඳහන් කරුණු පිළිබඳව රජයෙන් පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. 1. මෙම කොරෝනා වෛරසය ආසාදනයෙන් අනතුරුව රෝග ලක්ෂණ මතුවන්නේ දෙසතියක කාලයකින් පසුව බැවින් චීනයේ සිට ගුවන් ගමන් මගින් මෙරටට පැමිණෙන පිරිස් ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කිරීමවලට පමණක් සීමා නොකර ඔවුන් නිසි නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නේද කියන එක මම පළවෙනි ප්‍රශ්නේ හැටියට මතු කරනවා. දෙවෙනි කාරණාව, දෙවෙනි ප්‍රශ්නය, දැනට චීනෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බඩු භාණ්ඩ මෙන්ම ආහාර වර්ග හරහා මෙම වෛරසය පැතිර යාමේ අවදානමක් තිබේද යන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් රජයේ විසින් සිදුකොට තිබේද? එසේ අවදානම් තත්ත්වයක් පවතින්නේ නම් එම තත්ත්වය පාලනය කිරීමට ගනු ලබන පියවර මොනවාද? තුන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ චීනය බලා කෙරෙන ගුවන් ගමන් සීමා කිරීමට හෝ නතර කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබේද? තවදුරටත් ගුවන් ගමන් සිදු කරන්නේ නම් ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව රජයේ විසින් සහතිකයක් ලබා දෙන්නේද? මම මේ අවස්ථාවේදී ප්‍රශංසා කරන්න කැමති හුනාන් නගරයෙන් සිසුවියන් සහ අනෙකුත් ශ්‍රී ලාංකීය ප්‍රජාව ගෙන එන්නට කටයුතු කරපු ඒ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය අමතර ගෙවීම් සියල්ලක්ම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපේ සභාවෙත්, මේ සභාවෙත්, උත්තරීතර සභාවෙත්, රටේ ජනතාවගේ ප්‍රශංසාව ඒ කාර්ය මණ්ඩලයට අපි පුද කර සිටිනවා. හතරවෙනි ප්‍රශ්නය, වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි මුව ආවරණ සඳහා රජයේ විසින් පාලන විලක් නියම කළද? දිවයින පුරා සමහර වෙළඳුන් විසින් එම මුව ආවරණ සංගමමින් වෙළඳපළ හිඟයක් මවා පාන බවට තිබෙන බැවින් මේ තත්ත්වය කඩිනමින් නිවැරදි කිරීමට ගන්නා වූ පියවර කවරේද? පියවර ගැන තිබෙනවාද? තිබෙනවා නම් ඒ පියවර කුමක්ද? ඒ වගේම මෙය ජාතික හදිසි තත්ත්වයක් ලෙස සලකා රජය මගින් නිසි ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් යෙදීමට කටයුතු කරන්නේද? පස්වෙනි ප්‍රශ්නය, කොරෝනා වෛරසයේ පැතිර යාමත් සමග ගෝලීය ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වෙන අතර මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් ඇති බැවින් ඒ සඳහා සියලු අංශ ආවරණය වන පරිදි පුළුල් පෙර සූදානම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන්නේද? එසේම හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමටත් ඒ පිළිබඳව ජනතාව ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීමටත් රජයේ විසින් ගෙන ඇති පියවර මෙම ගරු සභාවට දැනුවත් කරන්නට කටයුතු කරන්නේ. හයවෙනි ප්‍රශ්නය, මෙම වෛරසය පැතිර යාමේ වැළැක්වීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගැනීම උදෙසා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීමට රජයේ කටයුතු කරන්නේ. ගරු ඇමතිතුමියගෙන් ඔබතුමියගේ අවසර ඇතුව මම තව කරුණක් කියන්නට කැමති. ඒ තමයි මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ප්‍රමාණය ගණන් හදලා බැලුවහම SARS වෛරසයෙන් මියගිය ප්‍රමාණයට වැඩිය, මම කියන්නේ ලෝකීය ගෝලීය වශයෙන් ඉහළ මරණ සංඛ්‍යාවක්. SARS වෛරසයෙන් නැති වුණු ජීවිත සංඛ්‍යාව 349යි. මේ වන විට නවල් කොරෝනා වෛරසයෙන් මියගිය ප්‍රමාණය 490යි. හැබැයි මම වගකීමෙන් කියන්නට ඕන, මේ ආසාදනය ඉක්මනින් ව්‍යාප්ත වුණාට ආසාදිතින් ප්‍රමාණයට සාපේක්ෂව මියගිය ප්‍රතිශතය SARS වලට වඩා අඩුයි. මොකද වගකීමෙන් අපි කරුණු කියන්නට ඕන, SARS මරණ අනුපාතිකය 9.6යි. එවැගේම කොරෝනා වෛරස් මරණ අනුපාතය 2%යි මේ වන විට. එනමුත් මේක හඳුන්වන්නේ විරුලන්ට් වෛරසයක් හැටියට. මේ ඉක්මනින් ව්‍යාප්ත වීමේ තත්ත්වය තුළ මොකක්ද ගන්න ක්‍රියාමාර්ග. ඒ වගේම මම ගරු ඇමතිතුමියගේ අවධානයට යොමු කරන්නට කැමති, මේ වන විටත් මේ මොහොතේදීත් අපිට දැනගන්නට ලැබුණා මේ විශේෂයෙන්ම ජපන් සමාවෙන ජපානයේ වරායක් වන යොකොහාමා වරායට සේන්දු වෙලා තිබෙනවා මගීන් යන නැවක්. එයින් 3700ක් මගීන් ඉන්න ඒ නැවේ 300කට ඒ කොරෝනා වෛරසය වැළඳිලා තිබෙනවා කියලා ජපන් සෞඛ්‍ය බලධාරීන් මේ මොහොත වෙන විට මේක අලුත්ම තොරතුරක්. ඒ නිසා මම මේක ඉදිරිපත් කරන්නේ. ඒ තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඒ නැමත් යොකොහාමා කියන ජපානයේ තිබෙන වරායේ දැනට ඒ වරායට සේන්දු වෙලා තිබෙනවා. ඒ නිසා මේ වරායවල් හරහා මොකක්ද වරායවල් තුලින් ඒ පැමිණෙන ඒ සේන්දු වෙන නෞකා හරහා ඒවා වැළැක්වීමටත් මොකක්ද ප්‍රජයක් හැටියට අරගෙන තිබෙන පියවර මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව.
ඒ ගරු ඇමතිතුමිය
බොහොම ස්තුතියි.
චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායන ස්ථානයක රඳවාගෙන පරීක්ෂා කිරීම ප්‍රායෝගික කාරණයක් නෙවෙයි. මනිසා මෙම රෝගය පැතිරීම පිළිබඳව වර්තමාන තත්ත්වයට අනුව එවැනි අවශ්‍යතාවයක් පැනනගින්නෙත් නැහැ. විශේෂයෙන් අපේ ගුවන්තොටුපළට චීනයෙන් පැමිණෙන මගීන් චීනය හරහා පමණක් නෙවෙයි එන්නේ. නොයෙකුත් රටවල් හරහා චීනයෙන් පැමිණෙන මගීන් පැමිණෙනවා. ඒක නිසා ඒ පැමිණෙන සියලු දෙනාම කොහේ හරි නවත්තලා සති දෙකක් තියලා නිරෝධායන කටයුතු කරලා කිරීම ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන් කියන්නට ඕනි අපේ රටට වරායවල් වලින් කවුරු හරි එනවා නම් ඒ එන හැම මගියෙක්ම ඔවුන්ගේ සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය තියනවාද කියන එක පරීක්ෂා කරනවා. ඒ වගේම හැම පෝට් එකකටම හැම ගුවන්තොටුපළකටම හැම වරායකින්ම ලංකාවට පැමිණෙන හැම මගියෙක් ගැනම ඔවුන්ගේ තොරතුරු අරගෙන ඔවුන් ඊට පස්සේ යන තැනේ ඉඳලා නිරන්තර පරීක්ෂාවකට අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලක් කරනවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට. වුහාන් ප්‍රාන්තයෙන් පැමිණි ළමයි ඒ ළමයි මුදා ගැනීමට අපට හැකියාව තිබුණේ විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් චීනය සමග වසර ගණනාවක් තිස්සේ තිබිච්ච සම්බන්ධතාවය නිසා චීන රජය එකඟ වුණා ඒ දරුවන් අපට ලංකාවට ලබා දෙන්න ලෝකයේ හතරවෙනි රාජ්‍ය විදිහට ඒ වහපු ගුවන්තොටුපළට අපේ ගුවන් යානයක් යවලා අපට ඒ දරුවන් ගෙන්න ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කාරණේ ඊටාම මේ සභාවට සිහිපත් කරන්නට ඕන. එනිසා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි වූහාන් ප්‍රාන්තයෙන් පැමිණි ළමුන් සියලු දෙනාම දියතලාව යුද්ධ හමුදා රෝහල සහ යුද්ධ හමුදා කඳවුරේ නිරෝධායනයකට ලක් කළා. දැනට ඔවුන් ඊටාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. චීනයේ සිට අනිකුත් ප්‍රාන්තවලින් පැමිණෙන සිසුන් සහ වෙනත් පුද්ගලයන් ගැන බැලීමේදී චීනයේ සිට පැමිණෙන සියලු මගීන් ගුවන් තොටුපළේදී පරීක්ෂා කරන අතර ඔවුන් ලංකාවේ පදිංචිව සිටින හෝ නවාතැන් ගන්නා ස්ථාන සහ ඔවුන්ගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ගුවන් යානයේදීම එම මගීන් වෙත ලබා දෙනු ලබන සෞඛ්‍ය පිළිබඳ ප්‍රකාශන පත්‍රිකාව Health Declaration Form මගින් ලබා ගන්නා අතර එම තොරතුරු ගුවන් තොටුපළේදීම පරිගණක ගතකොට එම මගින් ලංකාවට ගොඩබැස පැය 48ක් යෑමට ප්‍රථම එම ලිපින අයත් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ හරහා ලබා දෙනවා. එම පැමිණෙන පුද්ගලයින් දිස්ත්‍රික් අනුව වර්ග කොට ඒ ඒ දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලවල සිටින ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් විද්‍යුත් තැපල් පණිවිඩයකින් ඔවුන් සිටින ස්ථානය දැනුම් දෙනු ලැබෙනවා. ඔහු විසින් මේ පුද්ගලයන් අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ඒ අය පිළිබඳ තොරතුරු දැනුම් දීමෙන් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ මහජන පරීක්ෂක මහතුන් විසින් මෙම පුද්ගලයන් වාසය කරන ස්ථානයට සති දෙකක් යනතුරු නිතිපතා ගොස් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා.
ඔබේ ප්‍රේස් මේ අවස්ථාවේදී නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසයට පැමිණ ඇත.
විශේෂයෙන්ම අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන තොරතුරු චීනයේ සිට පැමිණෙන එවැනි අයෙකුට නව කොරෝනා වෛරස ආසාදනයයි සැක කළ හැකි යම් රෝග තත්ත්වයක් ඉස්මතු වුවහොත් එවැන්නෙක් වහාම රජයේ රෝහලකට ඇතුළත් කර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. සෑම ගුවන් මගියෙකුටම සහ වරායට එන මගියෙකුට ඒ ආනා ඇතුලේ සහ ඒ නැව්වල දීම අපි වෙල්කම් ටු ශ්‍රී ලංකා කියලා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් අපි මුද්‍රණය කරලා තියෙන පත්‍රිකාවේ ඔවුන්ට දාලා තියෙනවා. ඔබ මේ රටේ යම්කිසි තැනක ඔබට මෙවැනි රෝගී තත්ත්වයක් මතු වුණොත් ඔබ මේ හොට්ලයින් දෙකට කතා කරන්න. ඒ වගේම ඔබට කිට්ටුම තියෙන රෝහල් මේවා ඒ රෝහල් වලට ඇතුළත් වෙන්න කියලා. මේ ආකාරයට එක් පළාතකට අවම වශයෙන් එක් රෝහලක් බැගින් මුළු දිවයිනේම රෝහල් 14ක අවශ්‍ය පහසුකම් සකස් කරලා තියෙනවා. දින 14කට පසුව ඔවුන්ගේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වුණාට පසුව ඒ අයගේ නිරෝධය එයාගේ සොයා බැලීම එතනින් අවසන් වෙනවා. ඒ වගේම ඒ සෑම පියවරක් සඳහා අවශ්‍ය උපදෙස් පත්‍රිකා අදාළ සෞඛ්‍ය බලධාරීන්ට සපයා දී තිබෙනවා. ඊට අමතරව සියලු පළාත් හා දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ට ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර චක්‍රලේඛන මගින් දැනුවත් කර තිබෙනවා. විශේෂයෙන් චීනයෙන් පැමිණෙන කම්කරුවන් සහ අනිකුත් නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් බොහෝ දෙනා දැනට සේවා සපයන්නේ ඉදිකිරීම අංශේ. ඔවුන් ලංකාවට පැමිණ දින 14ක් යනතුරු එම ස්ථානයේම රැඳී සිටිය යුතු බවට ආගමන විගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ව දැනුවත් කර තිබෙන අතර මහජනතාව සිටින ස්ථානවල ගැවසීම හැකිතාක් දුරට නොකළ යුතු බවට ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එවැගේම ඔවුන් මුඛාවරණයක් පාවිච්චි කිරීම අවශ්‍ය බව දැනුම් දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් පත්‍රිකා වසංගත රෝග විද්‍යාඥවරු මගින් ඒ ඉදිකිරීම ආයතනවලට ලබා දී ඇති අතර අවශ්‍ය උපදෙස් පත්‍රිකා චීන භාෂාවෙන්ද මුද්‍රණය කර තිබෙනවා. දැනට දෙවැනි ප්‍රශ්නයට උත්තරය, දැනට මෙම රෝගය වැළඳෙන ආකාරය පිළිබඳව ඇති තොරතුරු අනුව වාණිජමය වශයෙන් සකස් කරන ආහාර ද්‍රව්‍ය හෝ බඩු බාහිරාදිය හරහා එම රෝගය වැළඳේ යැයි සැලකීමට කිසිදු සාධකයක් නැහැ. එබැවින් චීනයෙන් ආනයන කරන ලබන ආහාර සහ බඩු බාහිරාදිය සඳහා සීමාවක් පැනවීම හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එවැගේම තුන්වෙනි ප්‍රශ්නය, මෑත කාලීන වර්ධනයන් සැලකිල්ලට ගනිමින් චීනයේ වෙළඳපළ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් නිරන්තර සමාලෝචනයක් සිදු කරනු ලබනවා. බොහෝ රටවල් විසින් පනවා ඇති අහිතකර සංචාරක උපදේශන සහ කණ්ඩායම් ගමන් සඳහා චීන බලධාරීන් විසින් පනවා ඇති තහනම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් මෙහෙයුම් ලබන ගුවන් ගමන් මත බර තැබීමේ සාධක ලෝඩ් ෆැක්ටර්ස් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. ඒ අනුව චීන ගුවන් ගමන් වෙන්කර ගැනීම අවලංගු කිරීමේ ප්‍රවණතා මෙන්ම අනිකුත් ගිනිකොන දිග ආසියානු ගමනාන්තයන් මත පදනම්ව බීජින් කැන්ටන් සහ ෂැන්හයි වෙත ගුවන් ගමන් අඩු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් තීරණය කර තිබෙනවා. එසේම අනෙකුත් අග්නිදිග ආසියානු ගමනාන්තයන් වෙත ගමන් කිරීමේ හැකියාවද සලසා තිබෙනවා. එවැගේම මුඛ ආවරණය සම්බන්ධයෙන් මෙම රෝගයේ වර්තමාන තත්ත්වය සලකා බලන විට ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැති අතර මෙම රෝගය ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ පැතිර යාමේ කිසිදු අවදානම් තත්ත්වයක්ද දැනට උද්ගත වී නැති බව මේ සභාවට අපි සඳහන් කරන්න ඕනේ. එවැගේම එබැවින් වර්තමානයේ නිරෝගී සාමාන්‍ය ජනතාව සඳහා මුඛාවරණ පැළඳීම මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය භාවයක් හෝ අවශ්‍යතාවයක් තිබෙනවා යයි මා විශ්වාස කරන්නේ නැහැ. අප එවැගේම මුඛ ආවරණ අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කිරීම සඳහා අදාළ වෙළඳපොළ නියෝජිතයින් වෙත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා දී ඇත. එබැවින් ඉදිරියේදී අවශ්‍ය ප්‍රමාණයට මුඛ ආවරණ වෙළඳපොළට නිකුත් වනු ඇති බව සහතික කළ හැකිය. ජනතාවට මුඛ ආවරණ නොමිලේ ලබා දීමට හේතු වන ආකාරයේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් රජය ඒ සඳහා අවශ්‍ය වගකීම බාරගනු ලැබේ. විශේෂයෙන්ම මං විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට ගරු විපක්ෂ නායකතුමා කිව්වට හැමෝටම නිකම් මුඛ ආවරණ දෙන්න කියලා ඒකේ කිසිම අවශ්‍යතාවයක් තියෙනවයි කියලා මං මේ අවස්ථාවේදී අපි කිසිසේත්ම ඒක වග කිය යුතු රජයක් විදිහට අපි කියනවලට ඒක අපි හිතනවා ඒක අවශ්‍යතාවයක් නෙමෙයි කියලා. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නය කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවට ප්‍රධාන අංශ කීපයකින් ආර්ථික බලපෑම් සිදුවිය හැකිය. පළමුවෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විශාල බලපෑමක් චීන සංචාරකයන් විසින් සිදු කරනු ලබනවා. මෙම වෛරසය හේතුවෙන් චීන රජය විසින් චීන ජාතිකයින්ට රටෙන් පිටවීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තයට යම්කිසි බලපෑමක් සිදුවන අතර එය අවම කිරීම සඳහා වෙනත් රටවල් වලින් සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට දැනටමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දෙවනුව ශ්‍රී ලංකාවේ ආනයනය ගත් විට මුළු ආනයන අවශ්‍යතාවයෙන් 18.5% සපයනු ලබන්නේ චීනයේ. මෙම වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය අඩුවීමට ඉඩ ඇති අතර මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිකිරීම් කර්මාන්තයට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඉන්දියාවෙන් ආනයනය කිරීමටත් හැකියාව පවතිනවා. අවසාන ප්‍රශ්නය මෙම වෛරසය පැතිරීම යාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර තියෙනවද කියන එක විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනි. මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක තත්ත්වයේ පත් වුණාම අතිගරු ජනාධිපතිතුමා මා අමතලා එතුමා සඳහන් කළා මේකට සම්බන්ධ සියලුම සේවාදායකයන් මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලා කැඳවලා දිනපතා මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සාකච්ඡා කරගෙන ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලා අවශ්‍ය සියලුම ප්‍රධානීන් කැඳවලා මේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය නායකත්වය සහ මාර්ගෝපදේශකත්වය ලබා දුන්නු. ඒ වගේම ඉන්පසුව ගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් එන සියලු ආයතන ප්‍රධානීන් කැඳවා එම රෝගය මර්ධනය කරන්න රටක් විදියට ගත හැකි සියලු පියවරවන් ගන්නට උපදෙස් දුන්නා. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණ යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම සේවාදායකයන් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් සහ නිලධාරීන්ගෙන් කමිටුවක් පත්කොට ඇත. එබැවින් කොරෝනා වෛරසය පිළිබඳ සියලු රෝග නිවාරණ කටයුතු එම විද්වත් කමිටුවේ නිතිපතා ඍජු අධීක්ෂණයට යොමු වෙන බවත් අපි සඳහන් කරන්නට ඕනි. ඒ නිසා මම ගරු විපක්ෂ නායකතුමාට සඳහන් කරනවා අපි රටේ ජනතාව අනිසි බියකට අපි රටටම මුඛවාඩම් දාන්න කියලා රටේ ජනතාව අපි අනිසි බියකට යොමු කළ යුතු නැහැ. රජයක් විදිහට අපි ගත හැකි ක්‍රියාමාර්ග උපරිම වශයෙන් මේ රෝගය ලංකාව තුළ පැතරවීම වැළැක්වීම සඳහා අරගෙන තියෙනවා. මෙරටේ වගකියුතු අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් ඍජුව මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා මේ තත්ත්වය මැඩලීමට ලෝකයේ කුමන තත්ත්වයක් ඇති වුණත් අපේ රටේ මේ තත්ත්වය මැඩලීමට අවශ්‍ය පියවරගෙන තියෙනවා, අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා, අවශ්‍ය නායකත්වය ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මම ඒ සඳහා සියලු ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කරලා නිතිපතා රැස්වෙමින් ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් අර චීනයේ සිටපු වුහාන් ප්‍රාන්තයේ හිටපු දරුවන් ලංකාවට ගෙනීමට ඒ ගත්ත ක්‍රියාමාර්ගයට මුළු මහත් ජාතියේම ස්තුතිය පිරිනැමෙන අතර ජාතික වීරවරයෝ විදිහට ස්වේච්ඡාවෙන් ඒ වුහාන් ප්‍රාන්තයට යන්නට ඉදිරිපත් වෙච්ච ගුවන් සේවා සමාගමට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනි චීන රජය අපේ ලංකාවට ඉතාම සුමිතුරු රාජ්‍යයක්. ඉතිහාසයේ පුරාම අපට මතකයි යුද්ධය තියෙන වෙලාවෙත් ආරක්ෂක කවුන්සලයේදී ලංකාව වෙනුවෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකර ඍජුවම ලංකාව වෙනුවෙන් හිටගත් රාජ්‍යයක් ලංකා රාජ්‍යය. ඒ වගේම ගරු ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳලා එතනත් එහා ඉඳලා ඒ වගේම ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක චීනය විශාල මිතුදමකින් කටයුතු කරනවා. අපේ රටට හිතවාදී මිත්‍රශීලී ලෝක ආර්ථික බලවතෙක් විදිහට අපි චීනය දකිනවා. ඒ නිසා චීන රාජ්‍ය මේ වෙලාවේ අනවශ්‍ය ලෙස අපහසුතාවයට පත් කරලා කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. අපිට හැකි හැම අවස්ථාවකම සහයෝගය දුන්න චීන රාජ්‍යයට කෘතගුණගත් ශ්‍රී ලාංකිකයන් විදිහට ඔවුන්ව මේ වෙලාවේ ඔවුන් සමග සුහදව ඔවුන්ට අවශ්‍ය අවස්ථාවක ඔවුන්ට ශක්තිය සපයා දෙමින් ඔවුන් සමග සුහදව අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා රටවැසියන්ගෙනුත් අපි වගකියුතු රජයක් විදිහට ඉල්ලා හිටිනවා. චීනය අපිව යම් යම් තැන්වලදී ප්‍රශ්නගත වෙච්ච අවස්ථාවේදී අපේ රටට ලබා දුන්න සහයෝගය ගැන හිතලා ඔවුන් සමග ඔවුන්ව කොන් කිරීමකට ලක් කරන්න අවශ්‍ය නැහැ කියන එක මේ ගෞරවනීය සභාවට මම සඳහන් කරනවා.
Honorable Leader of the House.
Yeah, with her permission, with the Honorable Minister's permission, Garu Amathithumiyage avasara yatuwa mata yojanawak idiripat karanna awasthawa thiyenawa. Garu Amathithumiyeni dana debate ekak ne me
ekak
ne kisima debate ekak naha me adahas idiripat kirimak vitarai. Ehttama agiye karanawa rajya අගය කරනවා රජය ගත්තු පියවර ගැන, විශේෂයෙන් මේ දරු දැරියන් ගෙන්වීමටත් ඒ ගත්තු උත්සාහය අපි ප්‍රශංසාවට ලක් කරනවා. ඒ වගේම කිසිම වුමනාවක් නැහැ අපේ රටට හිතවත් චීන රජයට අපහසුතාවයට ලක් කරන්නටවත් අනිසිදියක් ඇති කරන්නටත්. නමුත් මම ඔබතුමීට මතක් කරන්න කැමති, මම අර ආහාර පාන ගැන ඔබතුමීගෙන් මම නෑ ආහාර පාන ගැන මම ඔබතුමීගෙන් ප්‍රශ්න කරේ.
ප්‍රශ්නෙට මම පිළිතුරු සැපෙව්වා. එතනින් ආව විදියට දීර්ඝ විවාදයක් අවශ්‍ය නම් හෝ ප්‍රශ්නයක් විදියට අහන්න තියනවා නම් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විදියට අහන්න, එහෙම නැත්නම් විවාදයකට යන්න පුළුවන් පස්සේ
වෙලාව. හොඳයි.
බොහොම ස්තුතියි.
Honorable Official Leader.
Just two suggestions, that's all. මම යෝජනා දෙකක් විතරයි කියන්නේ. මේකට බාධා කරන්න එපා.
යෝජකාර්ග සභාපතිතුමනි, අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් කරන්න තියෙනවා. දැන් මේක වෙලාගිරා තුනා පැනලා.
ඕකේ හොඳයි.
මේක ගන්න බෑ. 27-2 යටද ආපුවාම ආපෝ කතා කරන්න. ඔබතුමා අගමැතිතුමා හිටපු විපක්ෂ නායකතුමාගෙන් පොඩ්ඩක් ඉගෙනගෙන ආවනහර ස්ථාවර නියෝග ගැන. මෙහෙම නැගිටින්න යෝජනා කරන්න බෑ. අර අවුරුදු 17-14ක් හිටපු විපක්ෂ නායකතුමාගෙන් පොඩ්ඩක් අහලා ආවනම් පොඩ්ඩක් ඉගෙනගෙන නියෝජකාර්ග සභාපතිතුමනි ප්ලීස්.
Honorable Official Leader.
මේ අමතිතුමිය කියනවා නම් එපයි කියලා මම නතර වෙන්න.
ඕකේ හොඳයි.